සභාව කල් තැබීම
යෝජ්‍ය කතානායකතුමනි සභාව හෙට පෙරවරු 10:30 දක්වා කල් තැබීමට යෝජනා කරමු.
ගරු සභාව කල් තැබෙන අවස්ථාවේ කල් තැබීම යෝජනාව ගරු නලින්ද ජයතිස්ස මහතා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සහ අනෙකුත් සියලු අවශ්‍යතා වෙනුවෙන් ජලය සපයන කැලණි ගඟ මේ වන විට අධික ලෙස දූෂයෙන් ලක්වෙමින් තිබේ. කර්මාන්ත ශාලාවලින් අවිධිමත් ලෙස බැහැර කරනු ලබන අප ජලය අඩංගු බැරලෝහ සාන්ද්‍රණය වැඩිවීම නිසා ජලදූෂණය වර්ධනය වීම කෙරෙහි තදින් බලපා ඇත. මෙම තත්ත්වය නුදුරු අනාගතයේදී බස්නාහිර පළාත තුළත් වක්වඩු රෝගය ව්‍යාප්ත වීමට පිළිකා රෝග බහුල වීමට හේතු විය හැකි බව මේ පිළිබඳව මත දක්වන විද්වතුන්ගේ අදහසයි. එබැවින් කැලණි ගංගා ජලය දූෂණය වන මාර්ග වැළැක්වීම සඳහා වේගවත් මැදිහත් වීමක් සිදු කළ යුතුයයි යෝජනා කර සිටිමි. කර්ණියෝජ කතානායකතුමනි, මුලින්ම සන්තෝෂ වෙනවා කැලණි ගං මිටියාවත විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය සංවර්ධනය කරන්නට කැප වෙන ඔබතුමා මුල්පුටුවේ ඉඳෙද්දී මේ යෝජනාව ගැනීම පිළිබඳ ගන්න අවස්ථාව ලැබීම පිළිබඳව, ඒ වගේම එහෙම දේශපාලන ශේෂ්ත්‍රය නිරතල ඉන්න ගමම්ම ව්‍යාපාරික ශේෂ්ත්‍රය උඩට ගිහිල්ලා අපේ ක්‍රීඩා ශේෂ්ත්‍රයත් නංවන්න ඔබතුමා කටයුතු කරනවා. ඔබතුමාට අද දිනේදී සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමින්ම මගේ මේ යෝජනාව ඉදිරිපත් කරන්නට කැමතියි. අපි කවුරුත් දන්න විදිහට කැලණිගම් කියලා කියන්නේ හෝටන් තැන්නෙන් එම නැත්තම් සමනල කදු වැටියෙන් ආරම්භ වෙලා අපේ රටේ පළාත් තුනක් මැදින් ගලාගෙන ගිහිල්ලා මධ්‍යම සබරගමු බස්නාහිර පළාතෙන් මුහුදට වැටෙන, ඒ වගේම අපේ රටේ නුවරඑළිය රත්නපුර කෑගල්ල කොළඹ සහ ගම්පහ කියන දිස්ත්‍රික්ක තෙත් කරන කිලෝමීටර් 145ක් පමණ වෙන දිග ගංගාවක්, ලංකාවේ දිගින් හතරවෙනි තැනට වැටෙන කැලණි ගඟ විශේෂත්වයක් වන්නේ මේ කොළඹ සහ ගම්පහ කියන ඉතාම ජනාකීර්ණ දිස්ත්‍රික්ක මැදින් තමයි ගලාගෙන යන්නේ. ඒ වගේ මේ කිලෝමීටර් 145ක් දිගවන මේ කැලණි ගංගාව පෝෂණය කරන්න අතු ගංගා 20ක් පමණ දායක වෙනවා. විශේෂයෙන් ගත්තොත් යටියන්තොටින් මීඔය, රුවන්වැල්ලෙන් ගිටිගහඔය සහ ගුරුගොඩඔය, දැරණියගලින් සීතාවකඔය, හංවැල්ලෙන් පුස්වැලිඔය සහ වක්ඔය, කඩුවෙලින් හෙට්ටිගෙඔය වගේ ප්‍රධාන අතු ගංගා වලින් පෝෂණය ලැබලා තමයි කැලණි ගඟ මුහුදට වැටෙන්නේ. ඒ වගේම තමයි මේ කැලණි අපේ රටේ මධ්‍ය කඳුකරෙන් ආරම්භ වෙලා මුහුදට වැටෙන ගංගා 103 අතරේ සාහිත්‍ය ශාස්ත්‍රයේ වැඩිම සාහිත්‍යකරුවාගේ අවධානය ලක් වෙලා තියෙන ගංගාවත් කැලණි ගඟ වලට වත් වෙලා තිබෙනවා. ඒක සමනල කන්දෙන් ආරම්භ වෙලා පූජනීය කැලණිය පූජා භූමිය අසලින් ගලාගෙන යාමත් ඒකට හේතු වෙන්නේ නැති. ඒ වගේම අපේ විවිධ සාහිත්‍ය කෘතිවල මේ කැලණි ගඟේ තිබෙන මනරම් බව, එහි පිරිසිදු බව, එහි පවිත්‍රාවේ පිළිබඳව සඳහන් කරලා තිබෙනවා. මම උපුටා දක්වන්න කැමති නියෝජ්‍ය කතානායකතුමනි, හංස සංදේශයේ සඳහන් වෙන ආකාරයට සමනල මුදුන සිරිපද ඔබන මගුලට නිකසල මහ සංගන ගෙන වඩින මුනිඳුට පැහැදුල සුනිල් මැණිකින් කළ මාගලෙසට මනදොල පිරේ ගඟ සිරිසර දුට තොපට. ඒ කියන්නේ අතීතයේ මෙවැනි සිරි දුටුවත් සිරිසර ගඟක් විදියට තමයි කැලණි ගඟ හඳුන්වලා තිබෙන්නේ. අදත් අපේ කොළඹ දිස්ත්‍රික්කයේ පානීය ජල සැපයීම 80%ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පානීය ජල සැපයීම 30%ක් සපයන ගංගාව කැලණි ගඟ. ඒ අනුව අඹතලේ ජල පවිත්‍රාගාරයෙන් මා දන්න හැටියට දිනකට ගැලුම් මිලියන 110ක් පමණ, කැලණි පට්ටිවල ජල පවිත්‍රාගාරයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ මිලියන ගැලුම් 40ක් පමණ, නවගමුව ඉතාම සුළු වශයෙන් පවිත්‍රාගාරයෙන් ගැලුම් මිලියන 15ක් පමණ ඒ පානීය ජල අවශ්‍යතාවයෙන් නිකුත් කරනවා. ඒ වගේම දැනටමත් මේ කැලණි ගඟෙන් අපේ රටේ ජනතාවගේ පානීය අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න වැලිවිට ප්‍රදේශයේ පට්ටිවෙල දෙවනි අදියර විදියට ජල පවිත්‍රාගාර යෝජනා කරලා තිබෙනවා. කෙසේ නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ඉතාම සංකීර්ණ ඉතාම ජනාකීර්ණ දිස්ත්‍රික්ක දෙකක් මැදින් මේ ගලන කැලණි ගඟ මිටියාවතේ කර්මාන්ත ශාලා 9000ක ආසන් ප්‍රමාණයක් තියෙනවා. මේ කැලණි ගඟ සහ ප්‍රධාන අතු ගංගා ආශ්‍රිතව විශේෂයෙන් ගත්තොත් හංවැල්ලේ සිට මෝදර දක්වා ඉතා අධික කර්මාන්ත ශාලා ප්‍රමාණයක් ස්ථානගත වෙලා තිබෙනවා. ඔය කොකා කෝලා, පෙප්සි කෝලා, බියර් කම්පැනි වගේ කර්මාශාලා තමයි මේ තිබෙන්නේ. ඒ වගේම සීතාව කර්මාන්තපුරෙන්, හෝමාගම කර්මාන්තපුරෙන්, බියගම නිදහස් වෙළඳ කලාපයෙන් අතුගංගා හරහා මේ කැලණිගඟට අපද්‍රව්‍ය බැහැර කරනවා. මෙන්න මේ පිළිබඳව මේ කැලණිගඟට ඉතා විශාල වශයෙන් අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව පහුගිය කාලයේදී විවිධ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය පරීක්ෂණ කරා. ඒ අතරින් ශ්‍රී ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පద్මලාල් මහතා ප්‍රකාශ කරා මීට මාස 6කට කලින් මේ කැලණිගඟේ අධික බැරලෝහ සාන්ද්‍රණයක් තියෙනවා කියලා. ආසනික යම් ප්‍රමාණයක් තිබෙනවා. කෙසේ නමුත් ඇලුමිනියම් ලෝහය ඉතා අධික වශයෙන් සාන්ද්‍රගත වෙලා තියෙනවා මේ ජලය කියලා ඔහු හොයාගත්තා. දැන් අපට මේ ජනතාවට පානීය ජලය සැපීමේදී ක්ලෝරීන් දාලා විසබීජ හරණය කරන ක්‍රමවේදයක් තිබුණාට බැරලෝහ ඉවත් කරන ක්‍රමවේදයක් නැහැ. ඒ නිසාම මේ බැරලෝහ තැන්පත් වීම නිසා දැන් අපි සාකච්ඡා කරන වග්ගඩ රෝග ව්‍යාප්ති වීමටත් ප්‍රධාන වශයෙන් බලපාලා තියෙනවා මේ බැරලෝහ. මේ කලාපය තුලත් වග්ගඩ රෝග පිළිකා රෝග ව්‍යාප්තිය අවධානමක් තිබෙනවා. මේ අවධානම දැනුත් රජ ආයතන හඳුනාගෙනයි තිබෙන්නේ. ඔබතුමාට මතක නම් එහෙම මේ කැලණිගම් මිටියාවේදී තිබුණු කොකාකෝලා සමාගමට එරෙහිව ජල සම්පාදන මණ්ඩලයේ පවරපු නඩුවේදී කොකාකෝලා සමාගමට සිද්ධ වුණ රුපියල් කෝටි 6කට ආසන්න ප්‍රමාණයක් ජල සම්පාදන මණ්ඩලයට වන්දි ගෙවන්නේ. ඒ කියන්නේ බැරලෝහ නිසා ඒ යන්ත්‍ර අකර්මණ්‍ය වීමෙන් යන්ත්‍රවලට වෙච්ච හානියට ඒ කොම්පැනිය ජල සම්පාදන මණ්ඩලයට ගෙව්වා. තොරගරු කතා නියෝජ්‍ය කතානායකතුමනි, යන්ත්‍රවලට එහෙම හානියක් සිද්ධ වෙලා තිබෙනවා නම් මේ ජලය පානය කරන මේ ප්‍රදේශයේ ජනතාවට කොතරම් හානියක් සිද්ධ වෙන්න පුළුවන්ද? ඒ බැරලෝහ තැන්පත් වෙලා ඒ අයගේ අවයව ක්‍රමානුකූලව අක්‍රිය වෙන්න පුළුවන්ද? ඒ නිසා අපි මේ යෝජනා කරන්නේ මෙන්න මේ කැලණිගම් පවිත්‍ර කිරීමේ ක්‍රියාවලියක් වහාම ආරම්භ කරන්න ඕන කියලා. දැන් මේ කර්මාශාලා ආරම්භ කිරීම සඳහා නිකන් ඔහේ කවුරුත් කර්මාශාලා ආරම්භ කරන්නේ නේ. ඒකට පරිසර බලපත්‍රයක් ලබා දෙනවා. ඒ පළාත් පාලන ආයතනයෙන් ලබා දෙන්නේ. පරිසර බලපත්‍රයක් ලබා දීමේදී මේ කර්මාශාලා හැම එකක්ම මේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාවලියේදී යම්කිසි ආකාරයක පිරිපහදුවක් කරනවා කියලා පොරොන්දු වෙනවා. ඔවුන් සමහර යන්ත්‍ර හයි කරනවා. හැබැයි ප්‍රශ්නේ තිබෙන්නේ මේ යන්ත්‍රවලට දාන රසායනික ද්‍රව්‍ය වලට වියදම් වැඩි, යන්ත්‍ර ක්‍රියාත්මක කරන වියදම් වැඩි නිසා යන්ත්‍රය හොයේ තිබෙලා කැලණිගඟට අර අපද්‍රව්‍ය මුදා හරිනවා. ඒක තමයි මේ තියෙන ප්‍රශ්නේ. පරිසර අධිකාරියෙන් හරි පළාත් පාලන ආයතනයෙන් හරි රජයේ නිලධාරීන් කියලා බලනකොට ඒ මොහොතේ යන්ත්‍රයේ ක්‍රියාත්මක වුණ පිරිපහදු යන්ත්‍රය හැබැයි රාත්‍රී කාලයේදී විශාල වශයෙන් අපද්‍රව්‍ය බැහැර කරනවා කැලණිගඟට. ඒ නිසා අද වෙනකොට මම අර කලින් කියපු සාහිත්‍යයේ සඳහන් වෙන දැක්කට පස්සේ මනබඳින කැලණිගඟාව අද වෙනකොට දීවර කර්මාන්ත කරගන්න බැරි තැනකට පත් වෙලා තිබෙනවා. දීවර කර්මාන්ත කරගන්න බැරි වෙලා තිබෙන්නේ ඒ අපද්‍රව්‍ය, විශේෂයෙන් මල අපද්‍රව්‍ය, වෙනත් අපද්‍රව්‍ය බැහැර කරලා කාලයක් තිස්සේ ඒ ජලයේ ඔක්සිජන් සාන්ද්‍රය අඩු වෙලා ඒක ජීවයක් පවතින බැරි මත්ස්‍යෙන්ට ජීවත් වෙන බැරි තත්ත්වයට පත් වෙලා තිබෙන නිසා දීවර කර්මාන්තේ ජනතාව ඈත් වෙලා තිබෙන්නේ. ඒ නිසා එන්න ගත්තොත් එහෙම පානයට එදිනදා පරිහරණය නුසුසු තත්ත්වයකට මේ ජලකඳ පත් වෙමින් යනවා. ඒ නිසායි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඉල්ලා හිටින්නේ මෙන්න මේ අනතුර තීරුම් අරගෙන දැනටමත් මධ්‍ය පරිසර අධිකාරියන් සහ අපේ රටේ විවිධ විද්වතුන් පෙන්නු කර ලැබුව විදිහට මේ බරපතල අනතුර තීරුම් අරගෙන වහාම කඩිනමින් වේගවත් මැදිහත් වීමක් කරලා මේ කැලණි ගඟ පවිත්‍රකරණය කිරීමේ වැඩපිළිවෙළක්. ඒ ජලය ජනතාවට භාවිතාවට ගත හැකි පාවිච්චියට ගත හැකි සුසත්වයට පත් කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් දියත් කරන්න කියන යෝජනා ඉදිරිපත් කරන මම නිහඬව බොහොම ස්තුතියි.
නැසාවේ යෝජනාව ස්ථීර කරන්න නිහල් ගලප්පති මැතිතුමා ඊට ප්‍රථමයෙන් එඩ්වර්ඩ් කොන්සේක මැතිතුමා මුලසුන ගන්නවා.
ගරු ගලප්පති මන්ත්‍රීතුමා,
ගරු මුලාසර මන්ත්‍රීමනි, නලින් ජයස මන්ත්‍රීතුමා විසින් ඒ ඉදිරිපත් කරන ලද ඉතාමත්ම කාලීන වැදගත් යෝජනාව මා මේ මොහොතේ ස්ථිර කරනවා. ඇත්තටම එතුම කියාපු වගේම සංදේශ කාව්‍යයේ ඒ වගේම අපේ කොළඹ යුගයේ ඒ ගද්‍ය රචනාවල විශේෂයෙන්ම මේ කැලණි ගන්තොට පිළිබඳව කැලණිය පිළිබඳව මහා ඓතිහාසික පුරවරයක් විදිහටත් ඒ වගේම ආගමික පුරවරයක් විදිහටත් පරිසරයෙන් අනූන ඉතාමත්ම විශිෂ්ට පරිසර කලාපයක් විදිහටත් අතීතේ බොහෝ පුස්තකවල සඳහන් වෙලා තියෙනවා. නමුත් ඒ අතීත සී විභූතිය අද මුළුමනින්ම විනාශයට ලක්වමින් කැල්ලිගඟට සිදුවෙච්ච ඒ මහා පරිසර හානිය ඒ මහා දැවැන්ත විනාශය ඔහු ඉතාමත්ම විචිත්‍රව පැහැදිලි කරා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා කොළඹ නගරවාසීන්ගේ කඳුලක් බවට අද කැල්ලිගඟ පත් වෙලා තියෙනා වගේම කැල්ලිගඟ කොළඹ ජනතාවට සාපයක් වෙලා අවසానයි. ඒ නිසා විශේෂයෙන් මේ මොහොතේ බලධාරීන් කියන්නේ කොළඹ නගරයවට තමයි ලංකාවේ වැඩිම ජනගහනයක් වාසය කරන්නේ විවිධ දිස්ත්‍රික්කවලින් විවිධ රටේ සිව් කොනෙන්ම ජනතාව ඇවිල්ලා විවිධ ක්‍රියාකාරකම් කරමින් අද එහි ඉතිරි පැතිරි පදිංචිලා ඉන්නවා. ඒ නිසා බොහෝ අවස්ථාවල වසරින් වසර මේ කැල්ලිගඟ මේ විදියට දූෂණය වීම නිසා ඇතිවන ගං වතුර වලින් ඔබතුමා දන්නවා වතාවල් කීපකදීම මහා ඛේදවාචකයන් සිදු වුණා. නමුත් ඒ ඛේදවාචකයන් සිදු වුණු මොහොතේ තිබුණු ආණ්ඩු තියන ආණ්ඩු මොකක් හරි පැලස්තරයක් දානෝ විතරයි ඉන්පස්සේදී ඒක අමතක වෙලා යනවා. මිනිසා මහා ජීවිත විනාශයක් දේපළ විනාශයක් අතීතී වුණා කියන එකෙන් අත්දැකීම් පාඩම් ලබාගෙන අඩුගාන ඒක අහෝසි කරන්න කටයුතු කරන්න තාමත් අසමත් වෙලා තියෙනවා. ඒ නිසා මේ මහා පරිසර විනාශයෙන් ඒ කැල්ලිගඟ වේරගෙන ඒ ජනතාවට වඩා ඵලදායක විදියට ජීවත් වෙන්න පරිසරය සකස් කරන්නේ කියන අදහස මේ මොහොතේ මම හිතන්නේ අද කාලීන කටයුත්තක් විදියට අවධානය යොමු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම රටේම තියෙන මේ ගංගාවල මේ විදිහේ මහා ඛේදවාචකයක් තමයි අපට දකින්න තියෙන්නේ. මාතර වුණත්, ගාල්ලේ වුණත්, හම්බන්තොට වුණත්, අනුරාධපුරයේ වුණත්, පොළොන්නරුවේ වුණත්, ඒ ප්‍රදේශවලින් යාපනයේ වුණත්, ඒ ප්‍රදේශවලින් වසරක් පුරා ගංගා ගලා නොගියත් වසරකින් අඩු ගානේ මාස 9ක් මාස 10ක් සමහර විල කලාපීය ප්‍රදේශවල මේ ගංගාවල් මුහුදට වැටෙනවා. අපේ මධ්‍ය කඳුකරෙන් පටන් ගන්න ගංගා 103ක් අරිය ක්‍රමයට අර කරත්තරෝ දෙක හැඩයට ඉතාමත්ම රමණීය විදියට සිව්පැත්තේම හැම් පැත්තටම ගලාගෙන ගිහිල්ලා ඒ මුහුද පෝෂණය කරනවා. මේ ගංගාවල අද මේ මොහොත වෙන විට මිනිස් ක්‍රියාකම් නිසා, දේශපාලනඥයන්ගේ ඔලොමොට්ටල ක්‍රියාකාරකම් නිසා, තමන්ගේ හෙංචයලාට ඒ පරිසරය විනාශ කරන ඉඩ දීපු නිසා අද මේ ගංගාවල් මුළුමනින්ම විනාශ වෙලා, ජලයේ දූෂණය වෙලා, මිනිස්සුන්ට මේ ගංගාවලින් ගන්න තියෙන ප්‍රයෝජනේ මුළුමනින්ම අද අහෝසි වෙලා ඒක අභියෝග බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ කැලණිගඟ වගේම අනිත් ජලාසත් වලින් වෙන හානිය මුළුමනින්ම වළක්වලා ඵලදායක විදියට මේ ජලාස සුද්ධ පවිත්‍ර කරලා ජනතාවගේ ප්‍රගතියට යොදා ගැනීම වඩා ඵලදායක වුණ ඇතැයි කියලා අපි අපේක්ෂා කරනවා. ඒ නිසා මේ ආණ්ඩුව වර්තමාන යහපාලන ආණ්ඩුව කටින් පතලකොල හිටවන්නේ නැතුව භාවිතාවෙන් මේ පිළිබඳව අවධානය යොමු කරලා මේ පරිසර පද්ධතීන් එවගේ මේ ජලාස ආරක්ෂා කරගන්න කටයුතු කරන්නේ කියන ඉල්ලීම මේ මොහොතේ මා කරමින් නිහඬ වෙනවා.
සුති චන්දිම ගමගේ මන්ත්‍රීතුමා
ස්තුති මූලසනුට මන්ත්‍රීතුමනි, අද දින නලින් ජයතිස්ස මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන ලද කැලණිගඟ පරිසර දූෂණය වළක්වා ගැනීම මාතෘකාව සම්බන්ධයෙන් මටත් යම් අදහසක් ඉදිරිපත් කිරීමට ලැබීම සතුටු කාරණයක්. විශේෂයෙන්ම කැලණිගඟ පමණක් නෙවෙයි, නගරාසන්න සියලුම ගංගාවලට ජලාශවලට මේ ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්නේදී කොතරම් දුරට මනුෂ්‍ය ක්‍රියාකාරකම් මේ ජලාශවලට බලපානවද, ඒක වළක්වා ගැනීමට තියෙන ක්‍රමවේද මොකද්ද, ඒ වළක්වා ගැනීමට සම්බන්ධ විය යුතු රාජ්‍ය ආයතන මොනවද, ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඒ ව්‍යාපෘති ප්‍රගතිය මොකද්ද, ඒ ප්‍රගතිය තුළ ඒ දූෂණ කොතරම් දුරට වැළකීලා තියෙනවද කියන කරුණු නිරීක්ෂණය කිරීම වඩාත්ම උචිත වෙනවා. මම හිතන්නේ මේකදී ජල සම්බන්ධ සහ ජල ප්‍රවාහ මණ්ඩලයට අමතරව වාරි මාර්ග මධ්‍යම පරිසර අධිකාරිය, පළාත් පාලන ආයතන, ඒ වගේම මීට සම්බන්ධ අනිකුත් රාජ්‍ය ආයතන සියලුම සියලුම ආයතන එකතු වෙලා එක ව්‍යාපෘතියක් විදියට මේ ගංගාවට එවගේම ජලාශ වලට අපද්‍රව්‍ය එකතු වීම වළක්වීම සහ ඒ එකතු වීම වළක්වන ක්‍රමවේදය ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඒ වගේම ඒ අපේ නලින් ජයස මන්ත්‍රීතුමා කිව්ව විදියට ඒ කොතරම් දුරට බැරල හෝ ඒ වගේම රසායන ද්‍රව්‍ය ඒ ස්ථානවල එකතු වෙනවද කියන එක ගණනය කිරීම මිනුම් ගැනීමක් සිද්ධ කළ යුතු වෙනවා. ඒ මිනුම් ගැනීම සිද්ධ කරාට පස්සේ අපිට බලා ගන්නට පුළුවන් මාස්පත සතිපත කොච්චර අඩු වෙනවද කියලා. විශේෂයෙන්ම විදේශීය රටවල විශ්වවිද්‍යාලවල මේ තමන්ගේ විශ්වවිද්‍යාල පිට කරන පරිහරණය කර අපජලය වල මිනුම් කරන අවස්ථා තියෙනවා. මාසකට සැරයක් මිනුම් කරනවා. ඒ මිනුම් කරලා ඒක බලන්නේ ක්ෂුද්‍ර ජීවීන් කොයිතරම් ප්‍රමාණයක් ඒ විශ්වවිද්‍යාලයේ පරීක්ෂණාගාරයෙන් පිටගන්න ජලය තියෙනවද කියන එක. ඒ විශ්වවිද්‍යාල ඒ අපජලයේ ක්ෂුද්‍ර ජීවීන් ප්‍රමාණය වැඩි වෙනවනම් ඒ විශ්වවිද්‍යාල ක්‍රමවේද සාර්ථකයි. ක්ෂුද්‍ර ජීවීන් ප්‍රමාණය අඩු වෙනවනම් අසාර්ථකයි. මේක තමයි මිම්බ. ඒ වගේ ඒක නිසා මේ ඊට සමාන ක්‍රමවේද නිරීක්ෂණය කිරීම සඳහා යොදාගෙන යුතු වෙනවා. මේකෙදි වෙන්නේ ටික කාලයක් මොන ක්‍රමවේද පාවිච්චි කරත් ටිකින් ටික ඒ ක්‍රමවේද දියාරු බවට පත් වෙනවා. ඒකෙදි මේක අධීක්ෂණය කිරීම ඒ වගේ සමාලෝචනය කිරීම වැදගත් වෙනවා. ඒක නිසා මම විශ්වාස කරනවා මේ තත්ත්වය කැලණිකඩ විතරක් නෙමෙයි සමස්ත රටේ ජලාශවල නාගරික ප්‍රදේශවල තියෙන ජලාශ ඔක්කොම බලපානවා. ඒ වගේම නාගරික නොවුනත් උතුරු මැද පළාතෙත් මං ජීවත් වෙන පළාතෙත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඒක නම් සිද්ධ වෙලා තියෙන්නේ බොහෝ දුරට රසායනික පොහොර පාවිච්චි කිරීම තුළ. ඒ වගේම අද අපි මේ වග්ගවල රෝගය ඒ වගේම වෙනත් පිළිකා රෝග ගැන කතා කරාම උතුරු මැද පළාත වග්ගවල රෝගය ග්ලයිපොසෙට් ඇතුළු රසායනික ද්‍රව්‍ය පදනම් කරගෙන ඇතුළත් විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල මේ තත්ත්වය ඇති වෙන්නේ විවිධ බෙහෙත් වර්ග පාවිච්චි කිරීම තුළ. දීර්ඝකාලීනව බෙහෙත් ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් වග්ගඩ වල හානි වෙලා නැවතත් වග්ගඩ රෝගයට පත් වෙනවා. ඉතින්සා අපි මේ වල ලෙඩ රෝග ව්‍යාප්ති වීම සහ ලෙඩ රෝග වලට ගොදුරු වීමේ කරුණ ගැන සලකා බලනකොට එක දෙයක් විතරක් නෙමෙයි පුළුවන් තරම් රසායනික ද්‍රව්‍ය වලින් බැහැරලා ඉන්න පුළුවන් නම් මම හිතනවා ඇත්තටම ලෙඩ රෝග වලට ගොදුරු වීම අඩු කරගන්න පුළුවන්. කෙසේ වෙතත් මේ කැලණිකගේ ප්‍රශ්නේදී විවිධ තෝරාගත්ත විවිධ ස්ථානවල මේ පරීක්ෂණ කටයුතු සිදු කර යුතු වෙනවා. ඒ වගේම ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක යුතු වෙනවා. මම හිතන්නේ මේ වෙනකොටත් ගරු අමාත්‍යතුමාගේ අමාත්‍යංශ මගින් මේ වට සලසුම් සකස් කරලා තිනවා. ඉදා ඉක්මනින් ඒව ක්‍රියාත්මක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අත්ත වශයෙන්ම මේ යහපාලන රජයේ අවුරුදු පහ සම්පූර්ණ වන පෙර අපිට මේකේ ප්‍රගතියක් ලබා ගන්න ක්‍රමවේදයකට යොමු වෙනනම් වඩාත්ම යෝග්‍යයක බව ප්‍රකාශ කරන මන්නේ නැස්.
බොහොම ස්තුතියි ගරු අමාත්‍ය හකිම් එම්තුමා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෞරව වෛද්‍ය නලින්ත ජයතිස්ස මැතිතුමන්, අද කිනාපු මේ කල්තැබීමේ යෝජනාවේදී සඳහන් වුණු කැලණි මිටියාවත විශේෂයෙන්ම ජලය අපවිත්‍ර වීම පිළිබඳව තියෙන තත්ත්වය පැහැදිලි කිරීමට මේ අවකාශය ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. ඇත්ත වශයෙන්ම මුලින්ම මම කිව යුතුයි මේ යෝජනාවේ අරමුණ ඇත්ත වශයෙන්ම අනාගතයේදී කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල ජනතාව පරිභෝජනයට ගන්නා පානීය ජලයේ ප්‍රමිතිය පිළිබඳව තහවුරු කිරීමට තියෙන වෑයමක් වුණත් ඒ පිළිබඳව යම් බීතිකාවක් මතුවීමට පෙර මම ඇත්ත තත්ත්වය පහදා දිය යුතුයි. ඇත්ත වශයෙන්ම අපේ පවිත්‍රාගාර හරහා සුද්ධ පවිත්‍ර කරලා අපේ පාරිභෝගිකයන්ගේ පරිභෝජනයට ලබා දෙන වතුරේ ප්‍රමිතිය පිළිබඳව විශේෂයෙන්ම ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ්ස් ඒ වගේම WHO World Health Organizations වල ප්‍රමිතියට අනුකූලව තමයි අපි මේක ලබා දෙන්නේ පිළිබඳවත්. ඒ වගේම අපි සුද්ධ පවිත්‍ර කරලා ලබා දෙන පානීය ජලයේ කිසි විටක බැරලෝහ අඩංගු වී නැති බවත් මම සාතිය කළ යුතුව තිබෙනවා. නමුත් අපේ මන්ත්‍රීතුමන් අවධානයට ලක් කරපු කරුණු පිළිබඳව ඒකේ තියෙන ඇත්ත තත්ත්වය පිළිබඳව මම පහදා දිය යුතුයි. විශේෂයෙන්ම කවුරුත් දන්නා පරිදි එතුමන් ඉතාම පැහැදිලිව කිව්වා කැලණි මිත්‍යාවත කියන්නේ කර්මාන්ත ශාලා 10,000කට වැඩි 10,000කට වැඩිය ක්‍රියාත්මක වන ප්‍රදේශයක්. ඒකේ අපේ නිගමනයේ හැටියට විශේෂයෙන්ම ජලය අපවිත්‍ර වීමේ ක්‍රියාවලියේ යෙදෙන කර්මාන්ත ශාලා 3,000කට වැඩිය තිබේ හැකි කියලා අපි ගණනය කරලා තිබෙනවා. ඒ බැවින් අපි කාරණා කීපයක් පිළිබඳව අපේ අවධානය යොමු කරලා ඒ පිළිබඳව සමහර ක්‍රියාමාර්ගවලට අපි බැහැලා තිබෙනවා. විශේෂයෙන්ම මේ ගැටලු පිළිබඳව මම මුලින් සඳහන් කළ යුතුයි. අපි ගැටලු හැටියට ගැටලු 7ක් හඳුනගන්න තිබෙනවා. පළවෙනි ගැටලුව තමයි පට්ටිවිල ඇල හරහා තෙල් සහිත ජලය කැලණි දකුණ ඉවුර කුළුමුව අසරින් කැලණි ගඟට මුසුවීම පිළිබඳව තියෙන ප්‍රශ්නය. දෙවැනි ගැටලුව තමයි ආයෝජික කලාපයෙන් අපජලය බැහැර කිරීම පිළිබඳව ප්‍රශ්නය. මේක අපි මන්ත්‍රීතුමන් සඳහන් කළා. ඒ වගේම තුන්වැනි ගැටලුව තමයි නියං කාලවලදී අඹතලේ කුළුමුව ආශ්‍රිතව ජලයේ අපවිත්‍ර තත්ත්වය නිසා කම්බිලි මැස්සන් බෝවීමේ ප්‍රවණතාවය. ඒ වගේම හතරවැනි ගැටලුව හැටියට අපි හඳුනගෙන තියෙන්නේ කැලණි ගඟට තෙල් මුසුවීම. මේ කඩුවල පාලම් අසල තමයි වැඩිම මේක සිදුවෙන්නේ. ඒ පිළිබඳවත් අපි අවධානය යොමු කරලා තිබෙනවා. අනිත් ගැටලුව තමයි ජල පෝෂක ප්‍රදේශ දූෂණ වීමේ ප්‍රශ්නේ. සම්පූර්ණයෙන්ම කැලණි මිටියාවත ඒ සම්පූර්ණ කලාපය තුළ මේ තනින් තන මේ සිදුවෙන ප්‍රශ්නයක්. ඒ වගේම කැලණි ගඟට මුහුදු ජලය කියන්නේ ලවණ සහිත මුසුවීම ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම හත්වෙනි ගැටලුව තමයි ලබුග මහා කල්ටුවාව ජල පිරිපහදුවේදී ඉවතලන ලත රොන් මඩ වක්කොයට මුසුවීමේ ප්‍රශ්නය. මේ ප්‍රශ්න කීපයක් පිළිබඳව අපි ක්‍රියාමාර්ග කීපයක් දැන් කරමින් සිටිනවා. ඒ පිළිබඳව මම විග්‍රහ ක්‍රියට අදහස් කරනවා. විශේෂයෙන්ම මේ පට්ටිවිල ඇලහරහා තෙල් සහිත ජලය කැලණි දකුණු ඉවර කුළුමු වසලින් කැලණි ගසට ගහඟට මුසුවීම පිළිබඳව ප්‍රශ්නයේ විසඳුම හැටියට තෙල් සහිත ජලය මේ ඉන්ටේක් එක මේ කුළුමුවට පහලින් ගඟට මුසුවනසේ පට්ටිවිල ඇලෙහි ජලමාර්ගය වෙනස් කිරීම පිළිබඳව අවධානය යොමු වෙලා ඒ පිළිබඳව අපි කටයුතු කරගෙන තියෙනවා. ඒ වගේම මේක දැනුවත් කිරීම මගින් සිදුවන හානිය අවම කිරීමත් අපි කරගෙන යනවා. ඒ වගේම මුලාසනන් උඩ මන්ත්‍රීතුමනි මේ කැලණි මිටියාවතේ අපට මහනගර සභා 3ක් විතර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ වගේම පළාත් පාලන ආයතන 34කට වැඩි පළාත් පාලන ආයතන තිබෙනවා. ඉතින් මේ පළාත් පාලන ආයතන හරහා අපි මේ පිළිබඳව තියෙන උග්‍ර තත්ත්වය පහදා දීලා ඒ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ මගින් අදාළ පාර්ශ්ව දැනුවත් කිරීම අපි කරගෙන යනවා. ප්‍රාදේශීය ලේකම්වරුන් විශේෂම බියගම ගම්පහ ප්‍රදේශවල මේ තෙල් සහිත ජලය මුසුවීම පිළිබඳව අපි ජනතාව දැනුවත් කිරීම අපි කරගෙන යනවා. ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීම හා සංවර්ධන කිරීමේ ආයතනය SLLRDC මගින් පට්ටිවිල අවට ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා සැලසුම් සකස් කරලා ඒ පිළිබඳව ඒ සංස්ථාව හරහා අවශ්‍ය කටයුතු කරගෙන යෑම පිළිබඳවත් අපි නිරීක්ෂණය කරනවා. ඒ වගේම පොලිසිය හරහා අපි ජල දූෂකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳවත් දැඩි ලෙස අපි නිගමනය කරනවා. ඒ වගේම දෙවන ගැටලුව තමයි මේ ආයෝජන කලාපෙන් අපජලය බැහැර කිරීමේ ප්‍රශ්නය. විශේෂයෙන්ම බියගම ඒ වගේම සීතාවක වැනි කර්මාන්තශාලා තියෙන ප්‍රදේශවල බියගම ආයෝජන කලාපයේ කර්මාන්තවල ඇති අභ්‍යන්තර අපජල පිරිපහදුව වඩා විධිමත් කිරීම පිළිබඳව අපි ඒ කර්මාන්තශාලාවල දැනුවත් කරලා තිබෙනවා. ඒ පිළිබඳව අපි අවධානය යොමු වෙලා ඒක කරගෙන යනවා. ආයෝජන කලාපයෙන් බැහැරවන අපජලය කැලණි ගඟේ පහළ කොටස දක්වා පොම්ප කිරීමටත් අපි කටයුතු කිරීමට දැන් ඉදිරිපත් වී සිටිනවා. නමුත් ඒක ලේසි පාසු කාර්යයක් නෙවෙයි. මොකද මේ කර්මාන්තශාලා හිමියන් ඒ වගේම ඒ හාම්පුතුන් මේ පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව අපි දැඩි ලෙස අපි අවධානය යොමු කරලා ඒ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් අපි පියවරන් තිබෙනවා. ඒ වගේම ආයෝජන කලාපය තුළ අපජල පවිත්‍රීකරණය පිළිබඳව අවධානයට ලක් කිරීම, කැලණි දකුණු යුරු ජල සම්පාදන ව්‍යාපෘති අතරේ රග්ගහවත්ත ඇල හරහා ගලන අපජල පොම්ප කිරීමට සැලසුම් කිරීමත් අපි කරන්නට යෝජනා කරලා තිබෙනවා. අපජලය නිසා කැලණි ගඟට එක්වන අපවිත්‍ර කාරක පිළිබඳව නිසිපතා අධ්‍යයනය කිරීමත් අපි කරගෙන යනවා. මං කලින් කියපු පරිදි තුන්වෙනි ගැටලුව තමයි මේ නියං කාලවලදී අමතලයේ කුළුමු ආශ්‍රිතව ජලයේ අපවිත්‍ර තත්ත්වය නිසා කම්බිලි මැස්සන් ඇතිවීමේ මේ බෝවීමේ මේ ප්‍රශ්නය. මේ පිළිබඳව මැස්සන් පාලනයට ක්‍රියාමාර්ග යෝජනා කිරීම, විශේෂයෙන්ම මැස්සන් ආහාරයට ගන්නා මාළුවන් නැති කිරීම අපි ඒ සඳහා වූ ක්‍රියාමාර්ග, විශේෂයෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොළොන්නාව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන හා ශ්‍රී ලංකා නාවික හමුදාව යොදා ගනිමින් ඒ දායකත්වයෙන් මේ මැස්සගේ ජීවිත චක්‍රයට බාධා ඇතිකොට විනාශ කිරීමේ ක්‍රියාවලිය අපි කරගෙන යනවා. ඒ වගේම තවත් ගැටලුවක් තමයි කැලණි ගඟට තෙල් මුසුවීමේ ප්‍රශ්නය. ඒ කඩුවල පාල මසල මං කියපු ඒ කාරණාව පාල මසල විතර නෙවෙයි අනෙකුත් තැන්වලත් සිදුවෙනවා. නමුත් විශේෂයෙන්ම මෙතන තමයි වැඩිම සිදුවෙන්නේ. ඒ පිළිබඳව අදාළ පාර්ශ්ව දැනුවත් කිරීම තුළින් ජල දූෂණය අවම කිරීමට ගන්නාලද ක්‍රියාමාර්ග හැටියට ගඟට වැටුණු තෙල් ඉවත් කිරීම සඳහා මේ සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරියේ සහාය ලබාගෙන අපි ඒ පිළිබඳව කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම තවත් ගැටලුවක් හැටියට අපි දකින කාරණයක් තමයි ජල පෝෂණ ප්‍රදේශ දූෂණ වීම. මේක මේ කැලණි ගඟ මිටියාවතේ විතරක් නෙවෙයි රට පුරා මේ රටේ මතුපිට තියෙන ගංගාවන් 100කට වැඩියෙන් තියෙනවා. ඒ ගංගාවන් හැම මිටියාවතකම සිදුවෙන දෙයක් තමයි ජල පෝෂණ පෝෂක ප්‍රදේශ දූෂණ වීමේ ක්‍රියාවලිය. ඒකට විසඳුමක් හැටියට අපි ජලය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කිරීම සහ අධ්‍යයනය කිරීම පිළිබඳව ක්‍රියාමාර්ග කීපයක් අරන් තිබෙනවා. විශේෂයෙන්ම අන්තර්ජාතික පරිසර ආරක්ෂක සංගමය, ඒ කියන්නේ IUCN කියන මේ සංගමය සම්බන්ධීකරණයෙන් ජල පෝෂක ආරක්ෂා කරගැනීම සඳහා ප්‍රායෝගිකව ක්‍රියා කිරීමත්, ඒ වගේම පවිත්‍ර ගංගා වැඩසටහන මගින් ජලයේ තත්ත්වය පරීක්ෂාවට ලක් කිරීම, ජල සම්පාදන ක්‍රම සමග ජල සුරක්ෂතා වැඩසටහන් Water Safety Plans ක්‍රියාත්මක කිරීම, මේකත් අපි කරගෙන යනවා. තවත් ගැටලුවක් හැටියට අපි කියන කාරණාවක් තමයි කැලණි ගඟට මුහුදු ජලය මුසුවීමේ ප්‍රශ්නය. මේ ලවණ බාධකය ඇති කරලා මේක යම් දුරකට පාලනය කරන්නට අපි ඉදිරිපත් වී සිටිනවා. විසඳුමක් හැටියට මුහුදු ජලය රට තුළට එහෙම වැළැක්වීම සඳහා ලවණ බාධකයක් ඉදි කිරීම ගන්නාලද ක්‍රියාමාර්ගය, විශේෂයෙන්ම අපි මේ දකුණෙත් මේක සිදුවෙනවා. ඒ වගේම දැන් කළුතරෙත් මේ ප්‍රශ්න සෑහෙන දුරට තිබෙනවා. එබැවින් මේ පිළිබඳව වඩදිය කාලවලදී අඹතලේ කුළුමු ආශ්‍රිතව තාවකාලික වැලිකොට්ට බැම්මක් ඉදි කරලා ඒ සඳහා එමගින් මුහුදු ජලය මෙන්ම මීතොට මුල්ල කුණු කන්ද ආශ්‍රිත විෂ අපජලයෙන් එතන ලීචීට් අඹතලේ කුළුමු ආරක්ෂා කර ගැනීමත් අපි කරන්න තමයි මේ ලවණ බාධක ඉදි කරන්නේ. මේ විශේෂයෙන්ම කැලණි දකුණුයුරේ ව්‍යාපෘතිය තුළ අපි ඉන්ෆ්ලේටබල් ඩෑම් එකක් ඇති කරමින් මේක පාලනය කරන්න දැන් විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අදහස් කරන, විශේෂ මේ පිළිබඳව අපට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර තාමත් සාකච්ඡා වන්න කරනොත් තමයි මේ ලවණ බාධකයේ උස අඩු කළ යුතුයි කියලා යම් තර්කයක් පවතිනවා. ඒ පිළිබඳව දැනටමත් අපි සාකච්ඡා කරමින් පවතිනවා. මොකද මේ ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් ඉන්ජිනියර්ස් ඒ වගේම අපේ ඉන්ජිනියර්ස් අතරේ මතභේදයක් තියෙනවා මේ පිළිබඳව. ඒ පිළිබඳව තාමත් සාකච්ඡාවෙන් පවතිනවා. ඒගොල්ලෝ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ ලවණ බාධකයේ උස අඩු කළ යුතුයි, නැත්නම් මේ ෆ්ලඩ්ස් ඇතිවීමේ ක්‍රියාදාමය වැඩි විය හැකියි කියලා ඒගොල්ලන් තර්ක කරනවා. නමුත් අපේ තර්කය නම් වෙනස්. ඉතින් ඒ පිළිබඳව අපි සාකච්ඡා කරලා තියන්නේ ගත යුතුයි. ඒ වගේම ලබුගම සහ කලටුවාව ජලපිරිපහදුවේදී ඉවත් වෙන රොන්මඩ වක්වයට මුසුවීමේ ප්‍රශ්නය පිළිබඳව, රොන්මඩ ඉවත් කිරීමේ නිවැරදිව කළමනාකරණය කිරීම පිළිබඳව ගන්නාලද ක්‍රියාමාර්ග හැටියට ලබුගම හා කලටුවාව ජල පවිත්‍රාගාර වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තු යටතේ මඩ පිරිපහතු ක්‍රියාවලිය කඩිනමින් සම්පූර්ණ කිරීමත් අපි කරගෙන යනවා. ඉහත සඳහන් කළ පරිදි කැලණි ගඟ දූෂණය වීම පිළිබඳව ජාතික ජල සම්පාදන ජලපවාහන මණ්ඩලය විසින් කටයුතු සිදු කර ඇති අතර, විශේෂයෙන්ම මේ අන්තර්ජාතික පරිසර ආරක්ෂණ සංගමය සමග සිදු කරමින් පවතින ජල පෝෂක සුරක්ෂිතතා වැඩසටහන සහ ජල සුරක්ෂිතතා වැඩසටහන් මගින් මේ පිළිබඳව තිරසාර විසඳුමක් කෙරෙහි ළඟාවීමට අපි අපේක්ෂා කරනවා. ඉතින් ඒ වගේම මම නම් දිගටම සඳහන් කරන දෙයක් තමයි මේ රටේ ගංගාවන් 100කට වැඩිය තියෙන රටක් හැටියට අපිට විශේෂයෙන්ම ගංගා දෝණි ආරක්ෂා කිරීම පිළිබඳවත් ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම පිළිබඳවත් වෙනම අධිකාරයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවයක් තිබෙනවායි කියන මම කියා සිටිනවා. මේ පිළිබඳව මම අමාත්‍ය මණ්ඩලයටත් යෝජනාවක් කළා. මොකද මහවැලි අධිකාරිය ඒ වගේම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනජීවී දෙපාර්තමේන්තුව ඒ වගේ රාජ්‍ය ආයතන රාශියක් මේ පිළිබඳව කටයුතු කිරීම අවශ්‍ය වෙලා තිබෙනවා. එබැවින් විශේෂයෙන්ම ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා ගංගා දෝණි ඒ වගේම ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂණ අධිකාරියක් වෙනම පිහිටුවීම හරහා අපට මේක කළ හැකි කියලා බලාපොරොත්තු වෙනවා. මොකද විශේෂයෙන්ම පානීය ජලයේ ප්‍රමිතිය තහවුරු කිරීමේ ඒ වගකීම තියෙන ආයතනය නඩත්තු කිරීමේ ඒ අයිතිය පැවරෙන අමාත්‍යාංශය හැටියට අපි දකින කාරණයක් තමයි මේ පිළිබඳව ආයතන රාශියක් තිබෙන බැවින් මේ නිසි පරිදි මේක පාලනය වීමේ ප්‍රශ්නයක් තිබෙනවා. දැන් වැලි ගොඩ දැමීමේ ප්‍රශ්නය ඒ වගේම නොයෙකුත් ප්‍රශ්න හරහා මේ රටේ ගංවතුර අවදානම් තත්ත්වයන් ඇතිවීමේ මේ ප්‍රවණතාවයන් සමගම මේ ජලයේ ප්‍රමිතිය පිළිබඳව ගත්තාම නම් දැන් ළඟදී අපි මම පුල්ගහවල අලව්ව ප්‍රදේශයේ විශාල ජල ව්‍යාපෘතියක් පටන් ගැනීමට ගිය වෙලේ මං දැක්ක කාරණයක් තමයි මේ මාඔය ගංගාවේ අපි 17 පොලක අපි වතුර පරිභෝජන ගන්නා තැන් තිබෙනවා විශේෂයෙන්ම පවිත්‍රාගාර හරහා සුද්ධ පවිත්‍ර කිරීම හදා 17 පොලකම අපි ගන්නවා. නමුත් දැන් මාය ගත්තාම හැම තැනම දැන් හිඳී ගින තත්වයක් අපි දකිනවා. ඉතින් මේ වගේම හැම ගංගාවන් දිහා මේ රටේ හැම තැනම විශේෂයෙන්ම දකුණේ විශාල ප්‍රශ්නයක් මේක. හම්බන්තොට දිස්ත්‍රික්කයට වතුර ලබා දීමේ ප්‍රශ්නය අපිට විශාල ගැටලුවක් හැටියට දැන් පවතිනවා. ඉතින් ඒකට පිළියමක් හැටියට අපි නම් දකින්නේ මුහුදු ජලය සුද්ධ පවිත්‍ර කරලා දීමට හැර වෙන විකල්ප මාර්ගයක් නම් අපි දකින්නේ නැහැ. දැන් මේ රජය ඒ පිළිබඳව අග්‍රාමාත්‍යතුමන් විශේෂයෙන්ම මේ හම්බන්තොට කර්මාන්ත පුරේ පිළිබඳව කතා කරද්දී හම්බන්තොට දියුණුව පිළිබඳව කතා කරද්දී අපි පානීය ජල ගැටලුව පිළිබඳව ඒ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම වියලි කලාපයේ තියෙන ඒ දිස්ත්‍රික්කයේ පිළිබඳව ඒ වගේම මාතර දිස්ත්‍රික්කයේ ප්‍රශ්න තිබෙනවා. ඉතින් ජිංගඟ නිල්වලාගඟ හරවා යැමීම තුලින් ඒක පාලනය කරන්න පුළුවන් කියලා හිතුවත් ඉතින් ඒ පිළිබඳව දැන් අපි අධ්‍යයනය කරගෙන යනවා. නමුත් ගොවීන්ගේ ප්‍රශ්න ගොවීන් ඒකට එකඟ වෙන්නේ නැහැ. ඉතින් ගොවීන් එක්ක හැම මොකද මේ රට 70%ක් වෙනි ජනතාව ගොවි තැනෙන් ජීවත් වෙන ජනතාව තියෙන රටක්. ඉතින් ඒ තුලින් ඒ ජනතාවගේ වමනා පිළිබඳව දැක්කහම ඒකත් විශාල ගැටලුවක් හැටියට පවතිනවා. අතිගරු ජනාධිපතිතුමන් විශේෂ නියෝගයක් ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම පානීය ජලයට මුල් තැන දීලා ඉන් පසුව තමයි මේ වාරි මාර්ගට අවශ්‍ය වූ ජලය පිළිබඳව අපි කටයුතු කළ යුත්තේ කියන එක පිළිබඳව ආධාරණය කළා තිබෙනවා. නමුත් අපට මේක විශාල ගැටලුවක්. විශේෂයෙන්ම ජලයේ ප්‍රමිතිය රැක ගැනීම සඳහා අපි දැන් කැලණිගඟ මිටියාව පිළිබඳව තියෙන මේ ප්‍රශ්නය ගැන කිව්වට රටේ හැම පළාතකම මේ ප්‍රශ්නය ව්‍යාප්තව තිබෙනවා. නමුත් මම එක දෙයක් සාතික කරනවා. ජාතික ජල සම්පාදන දෙලපවහන මණ්ඩලය අපි පිරිපහදු කරලා ලබා දෙන ජලය කෙලින්ම ටැප් එකකින් බීමට ගත හැකි ප්‍රමිතියට තියෙනවා කියන එක සාතික කරන අතර මින් ඉදිරියට මේ වගේ අපේ දොස්තර ජයතිස්ස මැතිතුමන් සඳහන් කරපු ආකාරයේ බැරලෝහ වැනි හානිකර දේවල් වතුරට මිශ්‍ර වීමේ අවධානම වැළැක්වීම සඳහා අපි විශේෂයෙන් අපේ අවධානය යොමු කරලා කටයුතු කිරීමට අපි වගකීම් දරනවා කියන එක පිළිගනිමින් මම නිහඬව වෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි. මෙම සභාව හෙට පෙරවරු 10 30 නැවත රැස් වෙනවා.